SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනිය 38 වෙනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
එහෙමනම් අපි දැන් ආරම්භ කරමු ශ්‍රී ලංකාවේ තතුවිත්ති පිළිබඳ විමසා බලන්නට සුපුරුදු පරිදි. සතිය ශ්‍රී ලාංකීය පුවත් විමසුමට මා කලින් සඳහන් කරපු ආකාරයට වැදගත් වන කරුණු කාරණා කිහිපයක් ඇතුළත් වෙනවා. ඒ අතරිනුත් පසුගිය සතියේදී අපි විශේෂිත අවධානයට ලක් කරපු විග්නේශ්වරන් මහතාගේ ප්‍රකාශය හරහා මේ වෙනකොට තවමත් උණුසුම් වෙමින් පවතින ඒ වාතාවරණය පිළිබඳවත් විශේෂයෙන් අපි අවධානයක් යොමු කරන්නට අද දවසේදී සූදානමින් සිටින්නේ. ඊට ප්‍රථමයෙන් මම කැමැති පළමුවට අරගන්නට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නවසීලන්ත සංචාරය පිළිබඳව. අපි ඒ පිළිබඳව කතා බහ කළා පසුගිය සතියේදී පැන නැගුණු ඒ උණුසුම් වාතාවරණයේ වත්මන් තත්ත්වය විමසා බලමු. අපි දන්නවා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා මේ වෙනකොට නවසීලන්තයේ සිදුකරන සංචාරයේදී වැදගත් වන කරුණු කාරණා කිහිපයක් සඳහන් කරලා තිබුණා. ඒ පිළිබඳව ප්‍රමුඛව අවධානය යොමු කරමු. සූදානමින් සිටිනවා ශ්‍රී ලංකාවේ සිට කාලීන ප්‍රවෘත්ති අපිට සමීප කරන්නට මාධ්‍යවේදී සංජීව ඉදිරිමාන මහතා. ආයුබෝවන් සංජීව.
ආයුබෝවන් දිලක්ෂි.
අපි ආරම්භ කරමු අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේ පළමු දිනේ පටන්. ඊට පස්සේ අපි දැක්කා විවිධ සාකච්ඡා හරහා එතුමන් විවිධ ප්‍රකාශ සඳහන් කළ තිබුණා ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සහ අනාගත රාජතාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳව දෙරට අතර. කොතනින්ද අපිට පටන් ගන්න පුළුවන් වෙන්නේ සංජීව?
එක වැදගත්ම කාරණාවක් තමයි දලුක්ෂි, මෙය නවසීලන්තයේ සහ ශ්‍රී ලංකාව අතර රාජතාන්ත්‍රික සම්බන්ධතාවේ ඉතාම වැදගත් සහ පෙර නොවිරු තීරණාත්මක අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ අගමැතිවරයෙකු මෙවැනි රාජතාන්ත්‍රික නිල චාරිකාවකට එක්වන ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය. ඒ වගේම මෙම සංචාරය සහ ඒ තුළින් ලබාගත හැකි සහ දිනාගත හැකි ආර්ථික දේශපාලන ජයග්‍රහණයන්හි මූලික ගෞරවයක් අගමැතිවරයාට හිමිවිය යුතුයි. අපි එහෙම හිතන්නේ හේතුවක් තමයි මෙය එක අතකින් නවසීලන්ත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන් දෙපළකේ පෞද්ගලික මිත්‍රත්වය මත ලැබුණ අවස්ථාවක් විදිහටත් අපට මේ අවස්ථාව තේරුම් ගන්න පුළුවන්. ඒකට එක හේතුවක් තමයි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී, ලෝක ප්‍රජාතන්ත්‍රිකයන්ගේ සංගමේ වර්තමාන සභාපතිවරයා. එම සංවිධානයේම ආසියා පැසිෆික් කලාපීය සභාපතිවරයා විදිහට කටයුතු කරන්නේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ. මේ තමයි ජෝන් කී සහ රනිල් වික්‍රමසිංහ අතර මිත්‍රත්වයේ ගොඩනැගෙන එක අවස්ථාවක් බවට පත්වන්නේ. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ නවසීලන්ත සංචාරයේ ප්‍රමුඛතම කේන්ද්‍රීය මුඛ්‍යතම අරමුණ බවට පත්වන්නේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවතින ආර්ථික සම්බන්ධතා වඩාත් දියුණු කර ගැනීම. ඊයේ වන විට ශ්‍රී ලංකා සහ නවසීලන්ත ව්‍යාපාරිකයන් අතර ඉතාම වැදගත් හමුවීමක් ඔක්ලන්ඩ් නුවරදී පැවැත්වුණා. එම අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ වැදගත් අලුත් අවස්ථා රැසක් ආයෝජකයන් වෙනුවෙන් නිර්මාණය කරලා තිබෙනවා. වරාය පහසුකම් දියුණු කරලා ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් විදිහට අද ලංකාව දියුණු වෙලා තිබෙනවා. ඒ වගේම ආයෝජකයන්ට වඩාත් සුදුසු ආර්ථික දේශපාලන වටපිටාවක් අද රට ඇතුළේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා පැමිණෙන්න කියන ආරාධනාව තමයි අග්‍රාමාත්‍යවරයා විසින් රට ආයෝජකින් වෙත ඉදිරිපත් කළේ. ඒ වගේම දෙරට අතර පවතින රාජතාන්ත්‍රික සම්බන්ධතා දියුණු කර ගැනීමට තවත් අලුත් අවස්ථාවක් නිර්මාණය කරගන්න මේ චාරිකාවේදී අවස්ථාවක් ලැබෙනවා. නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී සඳහන් කළා ඉදිරි දෙවස්තර ඇතුළත නවසීලන්ත මහකුමු පරිසර කාර්යාලයක් ශ්‍රී ලංකාවේ විරුත කිරීම සඳහා කටයුතු කරන්න තම රජයේ සූදානම් බව. එයත් ශ්‍රී ලංකා නවසීලන්ත රාජතාන්ත්‍රික සම්බන්ධතාවට අලුත් අවස්ථාවක් විදිහට අපට තේරුම් ගන්නට පුළුවන්. ඒ වගේම මේ ප්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සම්බන්ධවත් සංවාදයක් මෙම චාරිකාව තුළදී ඇති වුණා. ප්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට විකල්ප පනතක් හඳුන්වා දීමට සූදානම් බව තමයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ. ප්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ ඇතැම් කාරණා අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම ආදිය මානව හිමිකම් සහ උද්ගල නිදහස සම්බන්ධව බාධක පවතින බව තමයි බොහෝ දෙනෙක් විශ්වාස කළේ. අද ත්‍රස්තවාදය සංවිධානයක් විදිහට කියන්නේ බරපතල ක්‍රියාත්මක වීමක් රට ඇතුලේ නැති නිසා ඊට වඩා වෙනස් පනතක් පිළිබඳ අවශ්‍යතාව රට තුල පහුගිය කාලේ සාකච්ඡා කළා. ඒ නිල වශයෙන් අගමැතිවරයා ඒ රට මාධ්‍යවේදීන් සහ ජාත්‍යන්තර මාධ්‍යවේදීන් රැසක් සහභාගී වුණු ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ බව සඳහන් කළේ.
ඊළඟට මාර කලින් සඳහන් කරපු කාරණාව සංජීව, ඇත්තටම ගිය සතියේදී අපි මේ පිළිබඳව පුළුල්ව සාකච්ඡා කළා. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් මහතාගේ ප්‍රමුඛත්වයෙන් උතුරු පළාතේ පවත්වනු ලැබූ ඒ දෙමළුනි නෙගටිව් කියන උද්ඝෝෂණ ව්‍යාපාරය හරහා මතු කරපු කාරණා පිළිබඳව. ඇත්තටම මේක ගිය සතියේ නතරු නැහැ, තවමත් උණුසුම් වෙමින් වර්ධනය වෙමින් පවතින තත්වයක් බවට පත්වලා තියෙනවා. ඒ අපි දුටුවා පසුගිය සතිය තුළදීත් විවිධ සමාජීය සංවිධාන, සිවිල් සංවිධාන, එතරින් එහාට ගිහිල්ල දේශපාලනික පක්ෂ පවා නිල ප්‍රකාශ නිකුත් කරමින් මේට විරෝධතාව දක්වනු ලැබුවා. අපි දුටුවා අපි කැමති මේ වෙනකොට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජන සමාජය තුළ කොයි වගේ කතාබහක්ද මේ තත්ත්වය වෙනුවෙන් නිර්මාණය වෙමින් පවතින්නේ. ඒ වගේම දේශපාලනික පක්ෂ තවදුරටත් මේ සම්බන්ධයෙන් යම් යම් මත දරනවා නම්, යම් යම් ක්‍රියාමාර්ග ගන්නට සිටිනවා නම්, ඒ පිළිබඳවත් මේ වෙනකොට ඔබට වාර්තා වන තොරතුරුත් අපි දැනගන්නට කැමති.
මේ කාරණාව තමයි දෙලොක්ෂි මේ තවමත් උණුසුම් ප්‍රවෘත්ති විදිහට අපිට හඳුනා ගන්න හැකියාව ලැබෙන්නේ. කියන්නේ මේ දෙමළ ජනතාවනි නෙගටිව් නැතිනම් එළඟු තමිල් වැඩසටහන පිළිබඳව තමයි මේ සතියේ ප්‍රමුඛතම අවධානයක් රටේ දේශපාලන සහ සිවිල් සමාජය තුළින් යොමු වෙලා තිබෙන්නේ. බහුතරයක් සීවි විග්නේශ්වරම් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සහ එහිදී ඉදිරිපත් වන මතවාදයේ ප්‍රතික්ෂේප කරන බවක් අපට දකින්න ලැබෙනවා. ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ පිළිබඳව නිල මතය ප්‍රකාශ කිරීම වෙනුවෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ කාර්යාලයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කළවා තිබුණා. ඒදී නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සඳහන් කළේ විග්නේශ්වරන්ගේ ප්‍රකාශයේ හැසිරීම සහ මේ එළඟු තමිල් උද්ඝෝෂණ ව්‍යාපාරය එකවරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ප්‍රතික්ෂේප කරන බව වර්තමාන ජනාධිපතිවරයා යටතේ ජාතික සමගිය සහ සංහිඳියාව ඉතාම සංවර්ධනීය තැනක පවතින මොහොතක විග්නේශ්වරන්ගේ හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි තත්ත්වයක් බවයි නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතය පැහැදිලි කරමින් සඳහන් කළේ. ඒ වගේම ඊයේ හැන්දෑවේ 42 ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාප්ති උළෙලේ පැවැත්වුණා දිලුක්ෂි යාපනයේදී එහිදී ජනාධිපතිවරයා ජාතික සමගිය සම්බන්ධව ඉතාම වටින අදහස් කිහිපයක් ඉදිරිපත් කළා. ඒ උත්සවයේ විග්නේශ්වරනුත් වාඩි වෙලා හිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ මේ පළාතක අයිතිය ජනවර්ගයක අයිතිය පිළිබඳව කතා කිරීම ජාතික සමගියට බාධාවක්. අප කතා කළ යුත්තේ ශ්‍රී ලාංකික පුරවැසියන් විදිහට මේ ජෝර්ජ් රජ්ජුරු විසින් ලබා දුන්නු පළාත් නවය බෙදිලා එක එක පළාතේ අයිතීන් ඉල්ලන්න අපි කටයුතු කරනවා නම් එය අප විසින් අපට එරෙහිව කරන කටයුත්තක් ලෙස තමන් තේරුම් ගන්නා බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ. මේ උත්සවයේම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවි විග්නේශ්වරන් සිංහලෙන්ම කතාවක් කළා. එහිදී විග්නේශ්වරන් සඳහන් කළ දිරුක්ෂමේ එදා තමන් ඉදිරිපත් කළ අදහස දකුණේ සමාජයේ වැරදියට තේරුම් අරගෙන කියලා. ඒ වැරදියට තේරුම් ගැනීම ඔහු භෞතිකවම ඉදිරිපත් කරනවා. තමන්ගේ දෙමළ කතාව වැරදි විදිහට සිංහලයට පරිවර්තනය වුණා කියලා. හැබැයි එහිදී මතුණු කාරණා සියල්ල පිළිබඳව නෙවෙයි ඔහු කතා කළේ. ඔබට මතකයි ඔහු කාරණා රැසක් කතා කළා දේශපාලන සිරකරුවන් පිළිබඳව, ෆෙඩරල් ක්‍රමයක් පිළිබඳව, යුද අපරාධ සම්බන්ධ ජාත්‍යන්තර පරීක්ෂණයක් පිළිබඳව, උතුරේ සිංහල ජනතාව පදිංචි කිරීම පිළිබඳව, උතුරේ බුදු පිළිම ස්ථාපිත කිරීම සහ විහාරස්ථාන ඉදිකිරීම සම්බන්ධව ඒ කාරණා සියල්ල අතරින් ඔහු මේ නිවැරදි නොවන අදහසක් දක්ුණට ගියා කියලා කතා කළේ මේ උතුරේ බුදු පිළිම ස්ථාපිත කිරීම සම්බන්ධ කාරණාව. ඔහු කිව්වේ උතුරු පළාත තුළ බෞද්ධ වෙහෙර විහාරස්ථාන ඉදිකිරීම නතර කරන ලෙස මම ඉල්ලා සිටියේ සිංහල බෞද්ධ විරෝධයක් වෙනුවෙන් නෙවෙයි, දෙමළ ජනතාව පිටින පළාතේ ඔවුන්ගේ සංස්කෘතියට ඉන් විශාල බලපෑමක් එල්ල වෙන නිසා මම ඒ ඉල්ලීමක් විදිහට ඉදිරිපත් කළේ. ඒ නිසා ඒ වරදවා තේරුම් නොගත යුතු බව විග්නේශ්වරන් සඳහන් කළා. මේ පිළිබඳව විවිධ අදහස් රට ඇතුළේ මතුවුණා. මෙතන ආගම්වාදය, ජාතිවාදය මතුවෙන හැසිරීමක් විග්නේශ්වරන් විසින් එදා එළඟු තමින් උද්ඝෝෂණයේදී සිද්ධ කළේ. ආණ්ඩුව තවත් චෝදනාවක් කරනවා දිලුක්ෂි මේ ඒකාබද්ධ විපක්ෂය සහ විග්නේශ්වරන් එකිනෙකා පෝෂණය කරගන්නා දේශපාලනයක් කරනවා කියලා. හේතුව තමයි ඔවුන්ගේ තර්කය ඒකාබද්ධ විපක්ෂයේ දකුණේ ජාතිවාදය අවුස්සනවා, විග්නේශර නුතුරේ ජාතිවාදය උස්සනවා මේ දෙගොල්ල එකිනෙකා මත යැපෙන දේශපාලනයක් කරනවා කියලා තමයි. එකතනකදී විතරක් දේශපාලන ගැඹුරක් නැති පොඩි අදහසක ඉදිරිපත් වෙනවා. ඔය වසුදේව නානායකර මන්ත්‍රීවරයාගේ පුතෙක්නේ විග්නේශරන් මහමැතිවරයාගේ දීනියක් විවාහ කරගෙන ඉන්නේ. මේ දෙමස් දිනාලා රැයට කොළඹදී හම්බෙලා මේව සැලසුම් කරනවා වගේ ඒ තරම් දේශපාලන ගැඹුරක් තියෙන පාරක නෙමෙයි. නමුත් ඒ මට්ටමට දක්වාම මේ චෝදනාව ඉදිරිපත් වෙමින් පවතිනවා.
ඔව් සංජීව, ඇත්තටම මා මෙහිදී බලාපොරොත්තු වෙනවා ඔබ සඳහන් කරපු ආකාරයට ඊයේ නිමාවට පත්වුණු 42 ජාතික මහා ක්‍රීඩාවල යාපනයේ දොරයප්පා ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වුණු මේ ක්‍රීඩාවලයේදී විග්නේශ්වරන් මහතා තමන් සඳහන් කරපු අදහස් පිළිබඳව වැරදි නිර්වචනයක සිටිනේ කියන වග ප්‍රකාශ කරපු අවස්ථාව, ඒ අදහසට අපි දැන් කන් දීලා සිටිමු.
මෑතකදී මම දෙමළ භාෂාවෙන් කියපු දෙයක් දකුණේ සිංහල ජනතාව වැරදි විදියට තේරුම් අරගෙන තියෙනවා. හිතවත්කාරකමකින් හමුදාවේ සහය අරගෙන මිනිසුන්ගේ පෞද්ගලික ඉඩම්වල නිර්මාණය කරගෙන එක බලහත්කාරයෙන් කරන එකක්. එහෙම කරන එකේ බලාපොරොත්තු කුමක්ද කියලා අපේ මිනිස්සු අහනවා කියලා තමයි මම කිව්වේ. ඒකේ වරදක් තියෙන බව මට නම් තේරෙන්නේ නැහැ. ඒ නිසා මගේ කතාව නියම විදියට පරිවර්තනය කරලා කියවලා තේරුම් අරගෙන විවේචනය කරන්න කියලා මම ඉල්ලීමක් ඔබතුමාගේ අහනවා. ස්තුතියි.
හොඳයි, ඒ ක්‍රීඩාවලියේදීම ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් යම් කිසිව අදහසක් පළ කළා. ඔබ සඳහන් කරපු ආකාරයට සංජීව, මේ පළාත් නමය බෙදලා තියෙන්නේ මේ ශ්‍රී ලංකාවේ ජනතාව නෙමෙයි, මේක එංගලන්තයේ ජෝර්ජ් රජ්ජුරුව බෙදපු බෙදීමක්. ඉතින් මේ බෙදිල්ල මැත්තේ අපි එල්ලීගෙන සිටිනට අනවශ්‍යයි කියන වග ජනාධිපතිතුමා හිදී ප්‍රකාශ කළේ මේ ආකාරයට.
අද තමුන්නාංශයලා විශේෂයෙන්ම මේ ක්‍රීඩික ක්‍රීඩිකාවන් සහභාගී වුණේ මේ රටේ පළාත් නමයක ක්‍රීඩික ක්‍රීඩිකාවන් විදියට. මේ පළාත් නමය ක්‍රීඩා සඳහා බෙදාගත්තට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ රටේ මේ පළාත් නමය දුන්නේ ඉංගලන්තේ මහරජ්ජුරුව, ජෝර්ජ් රජ්ජුරුව. ඒ නිසා මේ ජෝර්ජ් රජ්ජුරුව දුන්න පළාත් නමයකට අපි රණ්ඩු වෙන්න ඕන නැහැ.
ඔව්, ඒත් එක්කම අපි දකිනවා ශ්‍රී ලංකාවේ විවිධ සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් විවිධ දේශපාලනික චරිත මේ සම්බන්ධව තවදුරටත් තම මතය සහ අදහස් දැක්වීම සිදු කරමින් යන ආකාරය. ඒ සියල්ලකටම ඉඩ ලබා දීම සඳහා අපිට මෙහිදී අවකාශයක් නැහැ, කාල වේලාවත් එක්ක කල්පනා කරද්දී. එනිසා මම මෙහිදී ගෙනෙන්නට කැමති පසුගිය සතියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල අදහස මේ සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන ලැබුව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් මේ වෙනුවෙන් පැවැත්වුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේෙහිදී නිමල් සිරිපාලද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු අදහස ඉදිරිපත් කරපු ආකාරය.
අපි සම්බන්ධන් මැතිතුමා ඇතුළු එම පක්ෂයෙන් ඉල්ලා සිටිනවා එතුමාට එරෙහිව මේ පිළිබඳව විනය පියවර ගන්න. විග්නේශ්වරන් මැතිතුමා බලාපොරොත්තු වෙන දේවල් අපිට ලබා දෙන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් සමහර අය හිතනවා දැන් ව්‍යවස්ථාව හදලා ඉවරයි, ලියලා ඉවරයි, මේක සම්මත කරන්න යනවා කියලා. එහෙම දෙයක් නැහැ. විග්නේශ්වර මහත්තයා උඩුබුරුලෑවා කියලා මේ බය වෙන දෙයක් නැහැ, මේ ඊලාම් හදන්න යනවා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි රට බෙදීමට ෆෙඩරල් ව්‍යවස්ථාවක් සඳහා කිසිසේත්ම සහයෝගය ලබා දෙන්නේ නැහැ.
හොඳයි සංජීව, දැන් එතකොට අපි කල්පනා කරමු මේ TN1 එකේ ක්‍රියාකලාපයේ කොහොමද මේ සම්බන්ධව කියලා. මොනවද ඔබට වාර්තා වන්නේ?
මන්දක ශීඝ්‍රයෙන් TN1 මන්ත්‍රීවරයා විග්නේශ්වරන්ට සහායපල කරමින් යන අදහසක් ඉදිරිපත් කරනවා. දැන් ගලුව බැලමට තියෙන්නේ ද්‍රවිඩ ජාතික සංධානයේ කිසිදු සහයෝගයක් මීට නොලැබුණු කාරණාව. නමුත් අපට අමතක කරන්න බෑ, උතුරේ දේශපාලන පක්ෂ ගණනාවක් මේ උද්ඝෝෂණයට සහය දැක්වුවා. එයයි අප මෙහිදී ගැඹුරින් වටහා ගත යුතු තැන. පොත් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මීට ඇවිල්ලා හිටියා. දෙවන ජනතා ජාතික පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, ඒ වගේම EPRLF සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්. ඔබ දන්නවා මේ තමයි උතුරේ දේශපාලනයේ තියෙන ප්‍රධාන බලකඳවුරු කිහිපය. මේ සියල්ල විග්නේශ්වරන් සමග හිටියා. අපි වටහා ගත යුතුයි, අප විසින් ගවේෂණය කරගත යුතුයි විග්නේශ්වරන් මෙවැනි හැසිරීමක් සිද්ධ කරන්නේ කුමන බලයක් සහිතවද. උතුරේ 180ක් විතර ඡන්ද තියෙන TN1කට එහෙම ඡන්ද තියෙන TN1ක විග්නේශ්වරන් සමග නැත්නම් කවුරු හෝ බලවතෙක් විග්නේශ්වරන් සමග සිටිය යුතුයි. නැත්නම් ඔහු එහෙම හිතුවක්කාර විදිහට සරලව කියනවා නම් මේ මෝඩ විදිහට දේශපාලනය කරනවා කියලා අපිට හිතන්න බෑ. අපිට මතකයි ඔහු මහමැතිව ප්‍රතිශීලීව නම් කිරීමේදී එම තෝරා ගැනීම ඉන්දියාව විසින් සිදු කළ තෝරා ගැනීමක් විදිහට රටේ දේශපාලන අදහසක් තිබුණා. තවත් කාරණාවක් තමයි විරුක්ෂි මහමැති අපේක්ෂකයා විදිහට සීවි විග්නේශ්වරන් එනකොට දකුණේ සමාජය ඔහු සම්බන්ධ අලුත් බලාපොරොත්තුවක හිටිය ඔබට මතකයි. අපි මේවා ඉතාම දීර්ඝ ලෙස සාකච්ඡා කළ කරුණු ඒ කාලේ සම්බන්ධන මහා ජාතිවාදී විදිහට දකිමින් හිටපු දකුණේ සමාජය විග්නේශරන් වගේ කොළඹ රාජකීය ඉගෙනගත්ත ලංකාවේ අධිකරණ පද්ධතියේ කීර්තිමත් විනිසුරුවරයෙකු විදිහට කටයුතු කළ සිංහල කතා කරන්න පුළුවන් එදා ඉඳලම කොළඹ ජීවත් වෙච්ච දකුණේ සිංහල සමාජයක ළඟ ඇසුරක් තිබ්බ දරුවෝ සිංහල මනමාලෙයින්ට කසාද බන්දලා දුන්නු තාත්ත කෙනෙක් විදිහට මෙන්න මෙහෙම පසුබිමක් ඇතුළේ විග්නේශරන් දකුණේ සිංහල සමාජයේ විග්නේශරන් හඳුනගත්තේ. ඉතින් ඒ සියලු බලාපොරොත්තු අද විග්නේශරන් විසින් විලදමමින් ඉන්නවා. ඔබට මතක ඇති මේ විග්නේශරන් මහැමතිවරයා විදිහට දිරුන්දු නවස්ථාව ලොකු විරෝධයක් ලොකු මතයක් තියෙන්නේ ඇතුළෙන් මතුවෙමින් තිබුණා. කොළඹ එන්න ඕනේ නෑ දිවුරුන් දෙන්න, මහින්ද රාජපක්ෂ ඉදිරියේ දිවුරුන් දෙන්න අවශ්‍ය නෑ, උතුරේ ජනතාව ඉදිරියේ තමයි මහැමතිවරයා විදිහට දිවුරුන් දිය යුත්තේ. ඒ මත ඉතාම ප්‍රබල විදිහට තියෙන මොහොතක විග්නේශරන් කොළඹ ඇවිල්ලා අරලියගහ මන්දිරයේදී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියේ දිවුරුන් දීම උත්සවයට වූ හිතුවක්කාර තීන්දුවක් ගත්තා. ඒ කාලේ අපට ආරංචි වුණා ද්‍රවිඩ ජාතික සන්ධානයේ තීන්දුවට ඒ තරම් කැමති වුණේ නැහැ කියලා.
සංජීව, මේ ඒත් එක්කම ඔය කතාවටත් සමගාමීව තවත් ප්‍රවෘතියක් අපිට ඇහෙන්නට පටන් ගත්තා ඊයේ සිට. ඊයේ ප්‍රධාන ජාතික පුවත්පතකුත් මේ සම්බන්ධව වාර්තා කරලා තිබුණා. ඊට අමතරව අපි ඉන්දියාවේ පුවත්පත් කියවුවහම ඒ පුවත්පත්වලත් කිහිපයකම මේ කරුණු සඳහන් වෙලා තිබුණා. ඒ තමයි මේ විග්නේශ්වරන්ගේ මේ ක්‍රියාකලාපය සම්බන්ධව TNA එක තුළින්ම දැඩි විරෝධයක් මේ වෙනකොට මතුවෙමින් පවතිනවා. ඒ හරහා යම් කිසි වූ කතා භාක් සියුම්ම පැනනගිලා තියෙනවා කියලා CV විග්නේශ්වරන් මහතා මහා අමති ධූරයෙන් ඉවත් කරලීම සඳහා. මා දන්නේ මේක ශ්‍රී ලංකාවේ අනිකුත් සිංහල ජාතික ප්‍රධාන මාධ්‍යයේ ප්‍රධාන කරුණක් බවට මේ වෙනකොට පත් වෙලා තියෙනවද නැද්ද කියලා. ඔබට මේ සම්බන්ධව යම් කිසි කරුණක් වාර්තා වෙනවද මේ වෙනකොට සංජීව?
මේක මිලාදහසක් විදිහට තාම වාර්තා වෙන්නේ නැහැ. යම් යම් පුවත්පත් හෝඩුවාවක් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ප්‍රවෘත්තියක් විදිහට මේ ගැන වාර්තා කරලා තිබුණා. වෙබ් අඩවි කිහිපයක් විතරම මේ ලොකු පිළිගැනීමක් සහිත වෙබ් අඩවි නෙමෙයි, සාමාන්‍ය මට්ටමින් අර දේශපාලන තොරතුරු ආරංචි මාර්ග හරහා තොරතුරු ඉදිරිපත් කරන වෙබ් අඩවි කිහිපයකුත් මේ ගැන සඳහන් කරලා තිබුණා. මම ද්‍රව්‍යාතික සඳහනේ නිල වෙබ් අඩවියට ගිහිල්ලා බල ඕන් ඒ පිළිබඳ නිල අදහසක් ඉදිරිපත් කරලා තියෙනවද කියලා. ඕන්ගේ නිල වෙබ් අඩවිය හෝ එවැනි අදහසක් තවම ඉදිරිපත් කරලා නැහැ. නමුත් විශේෂයෙන්ම සුමන්තිරන් මන්ත්‍රීවරයා තමයි TNA ප්‍රකාශකවරයා විදිහට මේ සම්බන්ධව කතා කරන්නේ. ඔහු කිව්වේ ආණුක විවස්ථාවක් හදලා ජාතික සංහිඳියාව ගොඩනගන වෙලාවේ විග්නේශ්වරන්ගේ හැසිරීම ප්‍රතික්ෂේප කරනවා කියලා. එන්නේ ඒ විදිහේ දැඩි ප්‍රතික්ෂේප කිරීමක් තියෙනවා. නමුත් මේ ඔබ මේ සඳහන් කරන ප්‍රවෘත්තියත් එක්ක හිතන්න තියෙන තැනක් තමයි පක්ෂයක් විදිහට මේ තරම්ම මහැමතිවරයාගේ ක්‍රියාකලාපයට විරුද්ධ නම් පක්ෂයේ විදිහට ඔහු සම්බන්ධ විනය ක්‍රියා මාර්ගයකටවත් යන්න පුළුවන්. හැමතිකමෙන් එකවරිවත් කිරීම සමහර විට නීත්‍යානුකූලව ටිකක් සංකීර්ණ වෙන්න පුළුවන්. නමුත් TNA ප්‍රතිපත්තියට එරෙහිව නම් විග්නේශරන් වැඩ කරන්නේ ඔවුන්ට පුළුවන් පක්ෂයේ ඇතුළේ ඔහු සම්බන්ධ විනය ක්‍රියා මාර්ගයකට යන්න. ඒ වෙනුවෙන් ගත හැකි ක්‍රියා මාර්ගයට අනුගත වීමක් අපි තාම දකින්නේ නැහැ. ඔබ සඳහන් කළ මහමෙතිතුරෙන් ඉවත් කිරීමේ උත්සාහයක් පිළිබඳව ආරංචිය හැර ඒ පිළිබඳ නිනාදහසක් තවම ඉදිරිපත් වෙලා නැහැ. තවත් ප්‍රධාන චරිතයක් මෙතන හිටියා උතුරු පළාත් සභාවේ සභාපතිවරයා. ඔහු TNA සංවිධානයේ ප්‍රධානියෙක්. උතුරු පළාත් සභාවේ සභාපති CVK සිවඥානම් තමයි උතුරු පළාත් සභාවේ සභාපතිවරයා. සිවඥානම් TNA සංවිධානයේ ප්‍රධාන චරිතයක්. ඔහු දැඩිව සහ ඍජුව සහය පළ කරනවා විග්නේශ්වරන්ගේ මේ හැසිරීමට. ඒ විදිහේ අපට තේරුම් ගත නොහැකි තැන් කිහිපයක් තිබෙනවා. මේ ගැන ටිකක් රට වෙනුවෙන්, ජාතික සංහිඳියාව වෙනුවෙන්, ප්‍රති අනාගතය වෙනුවෙන් ගැමුරින් සොයා බැලිය යුතු කාරණාවක්.
තවත් ප්‍රධාන කාරණාවක් පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි සංජීව. මොකද මේ එට්කා ගිවිසුම පිළිබඳව දැන් කාලයක් තිස්සේ මතුවන විරෝධතා හරහා මේ ගිවිසුමේ අන්තර්ගත කරුණු පිළිබඳව විවිධ ස්වරූපයෙන් මාධ්‍ය මගින්, සිවිල් සංවිධාන මගින් කතාබහ වෙමින් තියෙනවා අපි දකිනවා. මේ එට්කා ගිවිසුම ක්‍රියාත්මක වේවිද කියන යම් කිසි වූ බලාපොරොත්තුවක් පසුගිය සති තුළදී අපිට දැනුණා. මොකද ශ්‍රී ලංකාවට පැමිණියා ඉන්දිය වාණිජ්‍ය කටයුතු ඇමතිනි නිර්මලා සීතාරාම් මහත්මිය. මේ සම්බන්ධව අවශ්‍ය සාකච්ඡා සිදු කරලීම සඳහා ඇත්තටම දැන් තියෙන තත්වය අනුව එට්කවලට මොකද වෙන්නේ යන්නේ? මේක ක්‍රියාත්මක වෙන්න යනවද? තවදුරටත් සාකච්ඡා කරමින් සංශෝධන එකතු කරනවද? මොකක්ද වෙන්නේ?
සංශෝධන හෝ සාකච්ඡා නම් සිදු විය හැකි. නමුත් ඒ සංශෝධන කොතෙක් දුරට සක්‍රීය ලෙස ක්‍රියාත්මක වේවිද යන්න සම්බන්ධව අපට තවම අදහසක් නැහැ. අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වීමට නියමිතයි කියන අදහස ස්ථිරයි. මලික් සමරවික්‍රම අමාත්‍යවරයා උතුමයි කුමෝපයි සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු ඇමතිවරයා මලික් සමරවික්‍රම සඳහන් කළා එක්කා ගිවිසුම ආරම්භ කිරීම සඳහා මූලික වටපිටාව දැන් සියල්ල නියම කොට අවසන් බව දැනට ලැබෙන ආරංචි මාර්ග හරහා විශ්වසනීයම තොරතුරු තමයි ලබන අවුරුද්දේ ජනවාරි අවසන් වන විට එක්කා ගිවිසුම අත්සන් කිරීමට දෙරට සූදානම් බව ඉන්දිය රජයේ වාණිජ කටයුතු පිළිබඳව රාජ්‍ය ඇමතිනි නිර්මලා සීතාරාම් මෙරට සංචාරයට පැමිණියේ වෙනුවෙන් මේක වැඩි වාසි තියෙන කාටද කියලා හැමෝම දැන් ගවේෂණය කරමින් ඉන්නවා. ඔබට මතකයි රට ඇතුලේ මීට පෙර කවදාවත් දේශපාලන මාතෘකාවලට ඉස්සරහට ආපු නැති වේදිකාවලට ආපු නැති කණ්ඩායමක් එක්කාවෙත විරෝධය පළ කරන ඒ තමයි රටේ ඉන්න ඉතාම ඉහළ පෙළේ වෘත්තිකයන් රසක් වෛද්‍යවරුන් විදියට තාක්ෂණවේදීන් ඉංජිනේරුවන් මේ වගේ විශේෂේත්‍ර ගණනාවක් එක්කා ජීවිසුම සම්බන්ධව විරෝධය පළ කරනවා. එක්කා කියන්නේ ආර්ථිකයේ නිහාගී එකඟතාවක් ඒ සිංහල නමත් මතක තියාගන්න එක වටිනවා. ඉන්දු ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමර තමයි අපි මේ එක්කා කියලා කියන්නේ. අපිට පේනවා දීපක්ෂි ඉන්දියාව ලොකු උනන්දුවක ඉන්නවා මේ ගිවිසුම අත්සන් කරවා ගැනීම සම්බන්ධව. ශ්‍රී ලංකා රජයත් ඒ සඳහා සහයෝගය පළ කරමින් ඉන්නවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම ලබන වසර මුලදී අත්සන් කිරීමට නියමිත බව තමයි දෙරටෙන් ලැබෙන ආරංචි මාර්ග හරහා සහ ඉන්දිය මාධ්‍ය ප්‍රවාහනය ගැන තොරතුරු වාර්තා කරලා තිබුණා. ඒ සියලු මූල අශ්‍රවල අවසන් නිගමන විදියට අපට ගන්න පුළුවන් ලබන අවුරුද්ද මුලම එක්කා අත්සන් කරන්ට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සූදානම් බව.
සංජීව අපිට තියෙන කාල වේලාවත් එක්කම ඊළඟට අපිට කතා බහ කළ යුතුම කාරණා කිහිපයක් පිළිබඳව කෙටියෙන් ඔබෙන් තොරතුරු දැනගන්නට කැමතියි. එකක් තමයි මේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කරන චෝදනාව. ඔවුන් ප්‍රසිද්ධියේ මාධ්‍ය ඉදිරියට පැමිණලා යම් කිසි වූ චෝදනාවක් කළා. ඇතැම් වෙබ් අඩවි සහ ඇතැම් මාධ්‍ය මගින් ඔවුන්ට සිදුකරන යම් යම් බලපෑම් හේතුවෙන් නීතිඥවරු වශයෙන් සාදීන තීන්දුව తీරන ගැනීමට මේ තත්ත්වය බලපානවා කියලා. උදාහරණ විදිහට ඔවුන් සඳහන් කළා ඇතැම් සිදුවීම් හා සම්බන්ධව ක්‍රියා කරපු නීතිඥවරුන්ට අදාළ ඒ දුරකථන ටැප් කිරීම පවා ඒවාට කන්දීම පවා සිදු කරනු ලැබුවා කියලා ඔවුන්ට දැනගන්නට තියෙනවා කියලා. මොකක්ද මේ සිදුවීම ඇත්තටම සංජීව? කොහොමද මේක ශ්‍රී ලංකාව තුළ කතාබහ වෙමින් තියෙන්නේ?
මේ ප්‍රවෘත්ති අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධව බොහොම බරපතල කාරණාවක්. නමුත් එහි බරපතලකමක සාධාරණ මට්ටමින් ප්‍රවෘත්තියට නම් රට ඇතුළේ ලොකු වැදගත්කමක් ලැබිලා නැහැ. මට තියෙන එක ප්‍රධාන මූලාශ්‍රයක් තමයි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මේ වෙනුවෙන් පළ කරන අදහස. විනිසුරුවරයෙකුගේ දුරකථනයට හොරෙන් සවන් දීම සහ ඔහුගේ විද්‍යුත් ඇපැලට හොරෙන් ඇතුළු වීම සම්බන්ධව ඔහුට ලැබුණු ආරංචියක් අනුව තමයි ඔහු විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වෙත මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ. ආරංචිය ලැබුණේ කොහොමද, ඒ සීර ලෙසම තමන්ට තහවුරු කළ හැකිද යන්න පිළිබඳව ඍජුත්තරයක් හේමන්ත වර්ණකුලසූරිය ලබා දෙන්නේ නැහැ. ඔහු කියන්නේ මට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් මේ තොරතුරු ලැබුණා, ඒ අනුවයි තමන් මේ පැමිණිල්ල ඉදිරිපත් කළේ. ඒ සිද්ධිය සම්බන්ධයෙන් විනිසුරුවරයා මේ මුහුණ දෙන්න සිදුණු තත්ත්වය සම්බන්ධව වහම පරීක්ෂණයක් වමනයි කියන තැන තමයි නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය ඉදිරිපත් කරන්නේ. ඔහු එවැනි ආන්දෝලනාත්මක කාරණාවලදී නායකත්වය අරගත් අතීතයක් තියෙන ජ්‍යෙෂ්ඨ නීතිඥවරේ. තමන්ට ලැබුණු ආරංචිය ගැන ඔහු බොහොම විශ්වාසයෙන් කතා කරනවා. ඒ නිසා අධිකරණයේ ස්වාධීනත්වය සහ ආරක්ෂාව වෙනුවෙන් මේ ගැන විධිමත් සැලකීමක් කළ යුතුමයි කියන තැන ඔහු අදහස් ඉදිරිපත් කරමින් ඉන්නේ.
සංජීව, මා ඊළඟට මේ අපිට දැනගත යුතුම කාරණා කිහිපයක් කෙටියෙන් විග්‍රහ කරගන්නට කැමතියි. මා කලින් සඳහන් කරපු ආකාරයට මම මේ මට දැනගන්නට අවශ්‍ය කාරණා තුන ඔබට සඳහන් කරන්නයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, ඒ වගේම ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු තවත් 8 දෙනෙකුට අධිකරණය මගින් වරෙන්තුණිකුත් කරලා අධිකරණය මගින් පසුගිය සතියේදී අපනීම කළ වුන එළියට ආව මේ සිදුවීම හා සම්බන්ධව සිදුවීම. ඒ වගේම මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුර නැවතත් ගොඩගනු ලැබුවා. ල්කිස මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයක් මත වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ඒ සම්බන්ධව වාර්තාවන අලුත්ම තොරතුරු සහ නොවැම්බර් මාසයේ 9 වෙනිදා 10 වෙනිදා කියන දින දෙක තුළ පාකිස්තානයේ පැවැත්වීමට නියමිත වෙලා තිබුණු 19 වෙනි සාක්සමුලුව කල් තැබීමට මේ වෙනකොට තීරණය කළා තියෙන ශ්‍රී ලංකා රජය ඒ සම්බන්ධයෙන් දරන්නා වූ අදහස සහ මතය සම්බන්ධවත් මේ කාරණා තුන සම්බන්ධයෙන් ඔබෙන් ඉතාමත් ඉක්මනින් කරුණු දැනගන්න මම කැමතියි.
ඇවන්ගාඩ් සිද්ධියේදී ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කළ බවට වන චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගෝඨාභය රාජපක්ෂ හිටපාරක්ෂක ලේකම්වරයා ඇතුළු 8 දෙනෙකුට එරෙහිව නඩු පවරනු ලැබුවා. ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපතරේක ලේකම් දැමෙන්ටි ජයසූරිය ලංකාවේ නැහැ. ඇය මීට ටික කාලයකට පෙර අතුරු රටින් නීති අනුකූල නොවන ආකාරයෙන් පිටත ගිහිල්ලා ඉන්නේ. ඉතිරි සැකකරුවන් සියෝජනා අධිකරණයට ඉදිරිපත් වුණා. ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු නාවික හමුදා පිටුරෙන් තිදෙනෙකු, යුද හමුදා මේජර් ජෙනරල් වරුන් තිදෙනෙකු, ඒ වගේම ඇවන්ගාඩ් සභාපති ඇතුළු සියෝජනාට අප ලබා දීමට කරුව අධිකරණයේ තීන්දුව කළා. ගෝඨාභය රාජපක්ෂ විත්ති කූඩුවකට නැංවීම සම්බන්ධව රට ඇතුළේ අලුත් අදහසකුත්, ඒ කියන්නේ ඔහු සම්බන්ධව සිම්පති එකක් නිර්මාණය වෙමින් පවතින ආකාරයකුත් අපට මේ සිටිය සම්බන්ධයෙන් දකින්න ලැබුණා. ඒ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් විශාල ජනතා සහයෝගයක් ලැබෙනවා. අධිකරණයට විශාල පිරිසක් ඇවිල්ලා හිටියා. ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පමණක් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් ඇතුළු නීතිඥවරු 60 දෙනෙක් වෙනී හිටියා. විත්තිය වෙනුවෙන් නීතිඥවරු 100 දෙනෙක් වෙනී සිටියා. ඒ තුළිනුත් ඒ සම්බන්ධව ඔහු සම්බන්ධව තියෙන සහය ඵල කිරීම තේරුම් ගන්නට පුළුවන්. ඊළඟ දෙවන කාරණා විදිහට ඔබ සඳහන් කළා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය අලිගොඩ ගැනීම සම්බන්ධව ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දුන් නියෝගයකට අනුවයි පසුගිය 30 වනදා වරලෙ කලාපයේ තැන්පත් කර තිබුණු ලසන්ත වික්‍රමතුංගගේ දේහය අලිගොඩ ගනු ලැබුවේ නැවතත් අධිකරණ වෛද්‍ය වාර්තා ලබා ගැනීමෙන් පශ්චාත් මරණ පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් මරණය සිදු ඇති ආකාරය පිළිබඳව, ඒ කියන්නේ මේ වෙඩි තැබූ තුවක්කුව කිසියම් සුවිශේෂී ආයුධයක්ද පිළිබඳව ලොකු සැකයක් දැන් මතුවෙමින් පවතින රංජන රාමනායක එහෙම කියමින් යනවා. මේක මේ බැටලුවන් මරන්න පාවිච්චි කරන විශේෂ ගිනියවියක්, ලෝකයේ නීති අනුකූලව පාවිච්චි කරන්න පවා බොහෝ තැන්වල අවසර නැති විශේෂිත ගිනියවියක් මේ ඝාතන වෙනුවෙන් පාවිච්චි කරලා තියෙනවා කියලා. ඒ අනුව මේ ඝාතනයේ සිදුවන ආකාරය පිළිබඳව අලුතින් පරීක්ෂණයක් ක්‍රියාත්මකයි. ලසන්ත වික්‍රමතුංග ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අද දේශේ කොට ගැනීමත් සමග ඊළඟ කාරණාව පාකිස්තානයේදී පැවැත්වීමට නීතිව තිබුණු ඊළඟ සත් සමුළුව සම්බන්ධව ශ්‍රී ලංකා රජයේ ස්ථාවරයේ ඉන්දු පාකිස්තාන අර්බුදයක් කාශ්මීරයේ සම්බන්ධය යළි අලුතෙන් නිර්මාණය වෙලා තියෙනවා. ඒ තත්ත්වය අධ්‍යයනය කරමින් ශ්‍රී ලංකා රජයේ විදේශ අමාත්‍යාංශය විදිහට නිවේදනයක් නිකුත් කළා. පාකිස්තානයට පණිවිඩයක් යවමින් ඉන්දියාව සහ පාකිස්තානය අතර මේ පවතින දේශපාලන උණුසුම් තත්ත්වයේ තුල මේ මොහොතේ සත් සමුළුව පැවැත්වීම නුසුදුසු බව ශ්‍රී ලංකා රජයේ ස්ථාවරයේ බවයි එම ලිපියේ සඳහන් කරලා තිබුණේ. ඒ අනුව අනිකුත් සියලු රටවල් මේ මොහොතේ සාක්සමුළුව කැඳවිය යුතු නැහැ කියන ස්ථාවරයේ රැඳී සිටින නිසා සමුළුව කල්තබීමට සාක් බලධාරීන් තීන්දුව කළා. නේපාල නායකයා වෙත ඔහු තමයි වර්තමාන සභාපතිවරයා. ඒ බව පාකිස්තානයේ සිටින් දන්වා තිබෙනවා. ශ්‍රී ලංකා රජයේ මේ තීන්දුව ගත්තේ, ඒ කියන්නේ මේ මොහොතේ සාක්සමුළුව තියන්න එපා කියන තීන්දුවට ආවේ ඉන්දියාවේ බලපෑමක් මත කියලා ඒකව විපක්ෂය තුල කණ්ඩායම් කිහිපයක් ආණ්ඩුවට චෝදනා කරමින් ඉන්නවා. පාකිස්තානයේ ලංකාවට ඉන්දියාවටත් වඩා ඇතැම් අවස්ථාවලදී උදව් කරලා තියෙනවා. විශේෂයෙන්ම ත්‍රස්වාදී මර්ධනය කිරීමේ සටනේදී පාකිස්තානයේ අවසන් මොහොතේ තීරණාත්මක කාර්යභාරයක් කළා. එවැනි රටක් සම්බන්ධව කළගුණ සලකන ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව සඳහන් කරන ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා රජයේ මේ මොහොතේ දරන ස්ථාවරය සම්බන්ධව විවේචනාත්මක අදහසක් තමයි ඉදිරිපත් කරන්නේ.
සංජීව, අපි ස්තුතිය ඔබට පළ කරනවා මේ සියලුම කරුණු කාරණාවල ඇතුළත තොරතුරු සොයාගෙන ඒ පිළිබඳව කාලය මිඩංගු කරමින් ඔස්ට්‍රේලියාවේ වාසය කරන අපේ ශ්‍රී ලාංකීය ප්‍රජාවට මෙහි තතුවිත්ති සමීප කරන්නට සම්බන්ධ වීම පිළිබඳව මේ සතිය තුළදීත් අපි සුපුරුදු ලෙසින් හමු වෙන්නේ ලබන සතියේ සඳුදා. එතෙක් ඔබට ස්තුතිය පළ කරමින් ආයිබෝන් කියමින් මේ සාකච්ඡාවට නිමාවක් තබනවා.
SBS සිංහල වැඩසටහනේ විශේෂාංග දැන් Facebook තුලිනුත් පිවිසෙන්න. SBS සිංහලීස් Facebook පිටුවට